ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, දැන් එහෙමනම් අපි මේ වෙනකොට ලෝකයේ තියෙන උණුසුම් තත්විත්ති පිළිබඳව අවධානය යොමු කරන ලෝවටා විදේශවිත්ති සමාලෝචනය සමගින් එකතු වෙන්නයි සූදානම් වන්නේ. අද ලෝවටා විදේශවිත්ති සමාලෝචනයේ හැඩය ටිකක් වෙනස් වෙනවා. සුපුරුදු ලෙසින් හැම සිකුරාදාම මේ විශේෂාංගයට සම්බන්ධ වෙන ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අද දවසේදී අපේ සාකච්ඡාවට සම්බන්ධ වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහුට හදිසියේම රාජකාරී කාර්යයක් උදෙසා ඉන්දියාව බලාපිටත් වීමට සිදු වීම නිසා. ඉතින් ඒ නිසා මගේ ආරාධනාව අද දවසේදී තවත් විශේෂිත පුද්ගලයෙකුට යොමු වෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ඒ වගේම ප්‍රවීණ විදේශවිත්ති විචාරක, වර්තමානයේදී ජනාධිපති මාධ්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු හොබවන මොහාන් සමරනායක මහතාට. ආයිබෝවන් මොහාන් සමරනායක මහතා, ඔබ බොහොම සාදරයෙන් SBS සිංහල සේවයට අපි පිළිගන්නවා.
ආයිබෝවන්.
හොඳයි, අපි සුපුරුදු පරිදි ලෝකයේ තියෙන උණුසුම්ම කාරණා හතරක් හෝ පහක් මේ සාකච්ඡාවට එකතු කරගන්නවා විමර්ශනය සඳහා. නමුත් අද දවසේදී අපේ කාරණාව ටිකක් වෙනස් අතකට යොමු වෙනවා. අද අපි මූලික කරගන්නේ සමස්ත ලෝකයේම මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙන බ්‍රිතාන්‍ය මහමැතිවරණය පිළිබඳව. බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ප්‍රතිඵලය සමස්ත ලෝකයටම ඉතාමත්ම වැදගත් වන ප්‍රතිඵලයක් බවට පත්වෙනවා. වසර ගණනාවක් තිස්සේ බ්‍රෙක්සිට් අවුලත් එක්ක දිගින් දිගටම ඇදමින් පවතින දේශපාලනික මේ වියවුල කොයි අතකට ගමන් කරාවිද කියන කාරණාව එක කරුණක්. ඉන් අනතුර බ්‍රෙක්සිට් එක, එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්ව වෙන්ම වෙනම රාජ්‍යයක් බවට ක්‍රියාකරලීමේ ඒ උත්සාහය සාර්ථක වෙයිද නැද්ද කියන කාරණාව සම්බන්ධව එක්තරාකාරයකින් ජනමත විචාරණයක් බවටත් පත්වෙනවා මේ මහමැතිවරණය. ඉතින් ඒ නිසා වර්තමාන පාලක පක්ෂය, කොන්සර්වේටිව් පක්ෂය සහ වර්තමාන අගමැතිවරයා බොරිස් ජොන්සන් පෙනී සිටින්නේ බ්‍රෙක්සිට් එකට පක්ෂපාතිව, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් වෙන්න ඕනි කියන කාරණාව. එතකොට විරුද්ධ පක්ෂය, කම්කරු පක්ෂය සිටින්නේ බ්‍රෙක්සිට් එක එසේත් නොමැතිනම් යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම සඳහා නැවත වතාවක් ජනමත විචාරණයක් තිබිය යුතුයි, ඒ සඳහා සැබෑ මතේ විමසා බැලිය යුතුයි කියන කාරණාව. ඒ වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තවත් ප්‍රමුඛ පක්ෂයක් සිටිනවා ස්කොට්ලන්ත ජාතික පක්ෂය. ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ සිටින්නේ ඉවත් නොවිය යුතුයි කියන තත්වය. ඉතින් මේ වගේ වාතාවරණයක් මත මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵලය ලෝක බලතුලනයට, ලෝක දේශපාලනයේ හැඩතල වෙනස් වන්නට, යුරෝපයේ ආර්ථිකය දේශපාලනය වෙනස් වන්නට, එවැගේම තුන්වෙනි ලෝකයේ රටවලට යම් ආකාරයකින් බලපාන තත්ත්වයක් බවට පත්වන ප්‍රතිඵලයක් වේවි මේ මැතිවරණ ප්‍රතිඵලය. අපි වෙලාව පිළිබඳව සලකා බැලුවොතින් මේ වෙනකොට බ්‍රිතාන්‍ය වෙලාවට අනුව නම් මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වෙලා තියෙන්නේ. නමුත් ප්‍රතිඵල අවසන් ප්‍රතිඵලය බ්‍රිතාන්‍යයේ වෙලාවෙන් පාන්දර දෙකට විතර ලබා දෙන්නට නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තාවන්නේ. ඉතින් ඒ අනුව මම දැන් උත්සාහ කරනවා බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ කොයි වගේ බලපෑමක් ලෝක දේශපාලන බලතුලනයට ලබා දේවිද කියන කාරණාවෙන් අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට මොහාන් සමරනායක මහතා.
ඉතාම කෙටියෙන් හෝ මහා බ්‍රිතාන්‍ය මහමැතිවරණය නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයට මුල්වන පසුබිම හඳුනා ගනිමු. එහි ප්‍රතිවිපාක තේරුම් ගැනීමට පහසු වනු පිණිස මේ තමයි අවුරුදු 4ක් ඇතුළත පැවැත්වෙන තුන්වැනි මහමැතිවරණය. එහි තේරුම මීට වසර 4කට පෙර පැවති ඒ මහමැතිවරණයෙන් බලයට පත් වූ ආණ්ඩුවලට තමන්ගේ සම්පූර්ණ දුරකාලය අවසන් කිරීමට හැකි වූයේ නැහැ. එයින් පැහැදිලි වෙනවා මේ මැතිවරණය බ්‍රිතාන්‍යයේ මුහුණ පා සිටින දේශපාලන ආර්ථික අර්බුදයක ප්‍රතිඵලයක් බව. මහමැතිවරණයට මඟ පෑදෙන්නේ තෙරේසා මේ අගමැතිනිය. තමන්ගේ ධූරයෙන් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට පත් වූ බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා සකස් කළ ගිවිසුම මුල් කොටගෙන තමයි මතභේද ආරවුලක් අර්බුදයක් හටගන්නේ. එහිදී ඔහු වැඩි කැමැත්ත පළ කරනවා නැවත ජනතාව හමුවට ගොස් ජනතාවගේ වරමක් ගැන බ්‍රෙක්සිට් තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා. මේන්ම පැහැදිලි වෙනවා අද එක්සත් රාජධානිය මුහුණ පා සිටින අර්බුදයේ තරම. දැන් මීට කලින් ඩේවිඩ් කැමරන් අගමැතිවරයා ඉවත් වුණා, තෙරේසා මේ අගමැතිනිය ඉවත් වුණා. තෙරේසා මේ අගමැතිනිය ඉවත් වීමට මුල්ුණේ ඇය යුරෝපා සංගමය සමග සාකච්ඡා කොට එකඟ වූ යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම විද්‍රෝවල් ඇග්‍රීමෙන්ට් එකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එකඟත්වය පළ නොකිරීම නිසා ඇගේ ගිවිසුම තුන් වරක්ම බ්‍රිතාන්‍ය හවුස් ඔෆ් කොමන්ස් පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වුණා. දැන් ප්‍රධානම තීරණාත්මක සාධකයක් වන්නේ මේ බ්‍රෙක්සිට් සංසිද්ධිය. එහිදී කන්සර්වටිව් පක්ෂයේ නායක වත්මන් අගමැති බොරිස් ජොන්සන් ඇතුළු පිරිසක් ඉතාම ප්‍රබල ලෙස බ්‍රිතාන්‍ය එක්සත් රාජධානී යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය කියන අදහසේ පිහිටා සිටිනවා. ඔහුගේ ප්‍රස්තාවරය වන්නේ 2016 ජූනි මාසයේ 23 වෙනිදා බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 52%ක් අනුමත කළ යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ තීරණය ක්‍රියාත්මක කළ යුතු බව. නමුත් කන්සර්වටිව් පක්ෂය තුළම මේ පිළිබඳව වෙනස් අදහස් දරන ප්‍රබලයන් සිටින බව සඳහන් කළ යුතුයි. කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්ගේ ප්‍රධාන ස්ථාවරය බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කිරීමට නම් නැවතවරක් ජනමතයේ විමසිය යුතුයි කියන අදහස්කුත් ඔවුන්ගෙන් පළ වී තිබෙනවා. දැන් මෙවර මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව විවිධ ආයතන කර ඇති සමීක්ෂණ වලින් පැහැදිලි වන්නේ පක්ෂ දෙකෙන් එකකටවත් තීරණාත්මක මන්ත්‍රී දුර සංඛ්‍යාවක් නොලැබෙන බව. එහෙම එසේ වුවත් මා කිව යුතුයි ඇතැම් අවස්ථාවල ජනමත සමීක්ෂණ වලින් කියවෙන නිගමන ප්‍රායෝගිකව සනාත වන්නේ නැහැ. අපි දුටුවා පසුගිය අවසන් එක්සත් ජනපද ඇමරිකානු ජනාධිපතිවරණයේදී මේ අවුරුද්දේ මුල් භාගයේ පැවති ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනමත සමීක්ෂණ වලින් කියවුණු ප්‍රතිඵල සනාත වුණේ නැහැ. කෙසේ වුවත් බොහෝ සෙයින් නිගමනය කරන්න පුළුවන් කවර හෝ පක්ෂයකට ප්‍රධාන තීරණාත්මක ජයක් අත් නොවන බව. එසේ වුවහොත් ඒ කියන්නේ බ්‍රෙක්සිට් ප්‍රශ්නය තවදුරටත් අර්බුදයට යනවා. මෙතනදී බ්‍රෙක්සිට් අවුලට හේතු විවිධ විචාරකයෝ විවිධ විදිහට දකින්නේ. මගේ කියවීම නම් බ්‍රිතාන්‍ය නැත්නම් එක්සත් රාජධානී යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය කියන මතය බ්‍රිතාන්‍ය තුළ වර්ධනය වීමට හේතු වූයේ අද සමස්ත බටහිර යුරෝපයේම නැත්නම් යුරෝපා සංගමය තුළ ඒකරාශීලී සිටින සියලු රටවල් මුහුණ පාන පළල් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස. ඒ අර්බුදයේ පිටුපස තිබෙන්නේ මාර්ගට තැච අගමැතිනියගේ සමයේදී බ්‍රිතාන්‍යය අනුගමනය කරන්නට පටන්ගත් අද විවහාරයේදී සඳහන් කරන මේ නියෝ ලිබරල් මාදිලිය, නව ලිබරල් ධනේශ්වර මාදිලිය. ඒ පිළිබඳව මූලික ව්‍යුහාත්මක වෙනසක් කරන්නේ නැතිව මේ අර්බුදයෙන් ගොඩ ඒමට බ්‍රිතාන්‍යයට නොහැකි වන බවයි මගේ අදහස. දෙවනුව මහා මැතිවරණයේ එක්සත් රාජධානියේ අස්ථාවර ආණ්ඩුවක් බලයට පත්වුවහොත් එය බ්‍රිතාන්‍යයට පමණක් නොවේ සමස්ත යුරෝපා සංගමයටම බටහිර ලෝකයේම ආර්ථිකයට අනර්ථකාරී බලපෑමක් ඇති කරන සංසිද්ධියක්. නිදර්ශනයක් විදිහට බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියට අවශ්‍ය එළවලු නිෂ්පාදන වලින් ඉතා විශාල ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුරෝපා සංගමයට අයත් රටවලින්. ඉතින් මේ පිළිබඳව නිශ්චිත තීරණයක් නොමැතිවීම එක්සත් රාජධානියේ පමණක් නොවේ සමස්ත යුරෝපයේම බටහිර යුරෝපයේම ආර්ථිකයට අනර්ථකාරී බලපෑමක්. මේ බටහිර යුරෝපයේ මුහුණ පාන ආර්ථික අර්බුදය නැත්නම් අවුල සෙසු ලෝකයට අනර්ථකාරී ලෙස බලපානවා ආර්ථික වර්ධනයට ස්ථාවරත්වයට දේශපාලන සංහිඳියාවට. දැන් අප දන්නවා මේ අද අපි කතා කරන අවධියේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයක් ලෙස ඉදිරියට නැගී එමින් සිටින චීනය අතර වර්ධනය වන උත්සන්න වන ගැටුමක් තිබෙනවා. මේ ගැටුම මේ මෑතකදී එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු ඉහළ පෙළේ බුද්ධිමතෙකු වන ආචාර්ය හෙන්රි කීසිංග කියා තිබුණා අද තීරුබද යුද්ධයක් ලෙස පවතින මේ ගැටුම සමහර විට ඇත්ත යුද්ධයක් සැබෑ යුද්ධයක් දක්වා වුවත් වර්ධනය වෙන්න පිළිවන් බව. එවැනි යුද්ධයක් හටගත්තොත් එය නිසකවම න්‍යෂ්ටික යුද්ධයක් වීම වළක්වන්නට බෑ. න්‍යෂ්ටික යුද්ධයක් යනු මනුෂ්‍ය වර්ගයාගේ අවසානයේ ආරම්භය සලකුණු කරන සිදුවීමක්. මේ අපට තේරුම් ගත හැකි බ්‍රෙක්සිට් අවුල යට තිබෙන ආර්ථික දේශපාලනය කුමක්ද, එය සමනය කර ගැනීමට මේ රටවල නායකත්වය අසමත් වූ ලෝකයට ඇතිවන අනර්ථකාරී බලපෑම කුමක්ද කියන එක. අද අපි මේ ජීවත් වෙන ලෝකයේ ආර්ථිකයේ සෑම අංශයකම ඉහළම පංගුව 70-80% දක්වා පංගුව හිමි කරගෙන තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල්. ඉතින් මේ රටවල ඇතිවන ආර්ථික කඩාවැටීමක් දේශපාලන අර්බුදයක් ශ්ලෝකේතම අනර්ථකාරී ලෙස බලපාන. එවැනි අර්බුදයකින් එළියට පැමිණීම සඳහා බලවත් රටවල් අනුගමනය කරමින් සිටින්නේ තවදුරටත් සිය ආර්ථික වෙළඳ ප්‍රතිවාදීන් සමග ගැටුම් උත්සන්න කිරීමේ පිළිවෙත. අද මේ පිළිවෙතේ බලපෑම ආසියාවටත් ශ්‍රී ලංකාවටත් දැනී තිබෙනවා. ඒ නිසා මා දකින විදිහට බ්‍රිතාන්‍ය මහා මැතිවරණය බ්‍රිතාන්‍යයට සේම සමස්ත ලෝකයටම ඉතාම තීරණාත්මක සාධකයක්.
ඔව්, දැන් ඔබගේ අදහස් දැක්වීමේදී ඔබ සඳහන් කළා සමරනායක මහත්මා, මේක මේ ලෝක දේශපාලන ආර්ථික බලතුරණයට විශාල බලපෑමක් ඇති කර හැකි මහමැතිවරණයක් කියලා. මේ දේශපාලනික තත්ත්වය පිළිබඳව තවදුරටත් කතා බහ කරගෙන යද්දී බ්‍රෙක්සිට් එකත් එක්කම ඈඳෙන ස්වාධීන රාජ්‍යයන් කරා ගමන් කිරීමේ මහා බ්‍රිතාන්‍යයට අයත් අනිකුත් රාජ්‍යයන්වල උත්සාහ පිළිබඳවත් පිළිඹිබු කරන එක්තරා ආකාරයක කැඩපතක් බවට පත්වේවි කියලා හිතාගන්නට පුළුවන් මේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රතිඵලය, මැතිවරණ ප්‍රතිඵලය. අපි පසුගිය ප්‍රතිඵලය දිහා බැලුවොතින් නම් සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තනි ආණ්ඩුවක් පිහිටවන්නට නම් බහුතර ආසන 326ක ජයග්‍රහණයක් ලබා ගත යුතුයි පාලක පක්ෂය බවට පත්වීමට, බහුතර බලය සහිතව පාලක පක්ෂය බවට පත්වීමට. නමුත් ගියවර ආසන 318 දිනා ගන්නට හැකියාව ලැබුණේ වර්තමාන පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයට. එතකොට ආසන 262 දිනාගත්තේ වර්තමාන විපක්ෂය කම්කරු පක්ෂය. ඒ විතරක් නෙමේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධාන පක්ෂයක් සිටිනවා, ස්කොට්ලන්ත ජාතික පක්ෂය. ඔවුන්ට ආසන 35ක් දිනා ගන්නට හැකියාව ලැබුණා. දැන් ඔවුන් දිගින් දිගටම මේ බ්‍රෙක්සිට් අර්බුදයේ හිටියේ එක්තරා තැනක බ්‍රිතාන්‍ය යුරෝප හවුලේ නිවත් වෙන්න ඕනේ නැහැ කියන කාරණාව. ඔන්නේ මතයේ දිගටම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ අරගෙන ගියා තෙරේසා මේට, ඩේවිඩ් කැමරන්ට තමන් ගෙනාපු බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් ගෙනාපු යෝජනා පාර්ලිමේන්තුව තුළ ජයග්‍රහණය කරන්නට හැකියාවක් නොලැබුණේ මේ එක්තරා අන්දමකින් ස්කොට්ලන්ත ජාතික පක්ෂය තමන්ගේ මේ දැඩි මතයේ එල්බ සිටීම නිසා, බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා හවුලත් එක්ක ඉන්න ඕනේ කියන මතයේ එල්බ සිටිය නිසා. ඒ වගේම මොහන් සමරනායක මහතා, අපි පසුගිය කාලවකවානුවේදී දුටුවා ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වේ යුතුයි කියන මතය දරමින් යම් ආකාරයකින් අලුයට ගිනි පුපුරු මතුවෙමින් තියෙන රාජ්‍යයක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. ඔවුන් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියන තැනට පවා ආවා මේ බ්‍රෙක්සිට් එක සඳහා පැවැත්වුණු ජනමත විචාරණයේදී. බ්‍රෙක්සිට් එකට පක්ෂව, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් විය යුතුයි කියන මතය ජයග්‍රහණය කළාට පස්සේ. ඉතින් මේ නිසා මේ ප්‍රතිඵලය තුළින් ස්කොට්ලන්තයේ වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ ඒ උත්සාහයට එක්කෝ යම් කිසි රුකුලක් ලැබෙන තත්වයක් ලැබේවි, එසේත් නොමැතිනම් ඒ පරාජයට පත්වන තත්වයක් බවටත් පත්වේවි. ඒකත් මහා බ්‍රිතාන්‍යයේ ස්ථාවරත්වයට බලපාන කාරණාවක්. ඔබට මොකද හිතෙන්නේ මේ ප්‍රතිඵලය අනුව කොයි වගේ විශ්ලේෂණයකටද ඔබට එන්න හැකියාව ලැබෙන්නේ? බ්‍රිතාන්‍ය අභ්‍යන්තරික දේශපාලන තත්ත්වය පිළිබඳව කතා බහ කරත් මේ ස්වදේශිකවාදය සහ වෙනම රාජ්‍ය කියන සංකල්පයට කොයි වගේ බලපෑමක් ඇති කරාවි කියලාද උපකල්පනයකට එන්න පුළුවන් වෙන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලයෙන්?
මම කලින් පැහැදිලි කර ආකාරයට මේ පිටුපස තිබෙන්නේ දේශපාලන ආර්ථික ප්‍රශ්නයක් මූලික වශයෙන්. ඒ ප්‍රශ්නය විසඳීමේදී බොරිස් ජොන්සන් අගමැතිවරයා ඇතුළු පිරිසගේ ස්ථාවරය වන්නේ ජාතිකවාදී ඇතුළට නැඹුරු වුණු ඉන්වර්ඩ් ලුකින් ආර්ථික උපාය මාර්ගයකින් බ්‍රිතාන්‍ය ශක්තිමත් කොට ලෝකය පාලනය කරන තැනකට බ්‍රිතාන්‍ය ගෙන ආයුතුයේ කියන එක. බ්‍රෙක්සිට් තීරණයට එරෙහි අය, එනම් එක්සත් රාජධානී යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතුයි කියන අයගේ ස්ථාවරය වන්නේ ස්කොට්ලන්ත කණ්ඩායමත් ඇතුළුව බ්‍රිතාන්‍ය බටහිර යුරෝපයේ එක්සත් ජනපදය සමග එක්ව තනි ආර්ථික බලයක් ලෙස නැගී සිටිමින් ලෝක ආර්ථිකයේ කළමනාකරණය තැනකට පත්විය යුතුයි කියන කාරණය. මේ බ්‍රිතාන්‍යයේ තිබෙනා වූ ජාතිකවාදී හැඟීම අලුත් ලක්ෂණයක් නොවේ. ඔබ අපි දන්නවා යුරෝපා සංගමයේ මූල බීජය 1951 දී රටවල් 6ක් බෙනලක්ස් කියලා හඳුන්වන රටවල් හයක් එකතු වෙලා ඇති කරගත්ත ගල් අඟුරු සහ වානේ සංගමය. නමුත් බ්‍රිතාන්‍යයේ මේ හවුලට එකතු වෙන්නේ ඉතාම පසු වෙලා 1973 දී පමණ තමයි යුරෝප ආර්ථික ප්‍රජාවට බ්‍රිතාන්‍ය එකතු වෙන්නේ. මන්ද බ්‍රිතාන්‍යයේ දීර්ඝ කාලයක් ලෝකයේ ප්‍රධානම අධිරාජ්‍ය බලය ලෙස සිටි නිසා බ්‍රිතාන්‍ය කල්පනා කරනවා ලෝක ආර්ථිකයේ කළමනාකරණය කළ යුත්තේ තමන්ගේ නායකත්වයෙන් නැත්නම් තමන්ගේ නියෝජ්‍ය නායකත්වයෙන් කියලා. ඉතින් මෙවර මහමැතිවරණයේදී ස්කොට්ලන්ත පක්ෂයේ ඇතුළු ඒ බ්‍රෙක්සිට් විරෝධීන්ගේ මතයට විශාල ජනබලයක් ලැබුණහොත් පැහැදිලිවම ඔබ සඳහන් කළ ආකාරයට බ්‍රිතාන්‍යයේ පවත්නා වූ ලදරු මට්ටමේ නැත්නම් පරිණත නොවු බෙදුම්වාදී ප්‍රවණතා වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. එක්සත් රාජධානියේ මේ බෙදුම්වාදී ප්‍රවණතාවත් තිබෙන ස්කොට්ලන්තයේ පමණක් නොවේ වේල්සේ මේ දැකින්නට පුළුවන්. ඔබ දුටුවා එක්තරා පසුගිය දින වසර තුනකට කලින් වේල්සේ පැවති ජනමත විචාරණයේදීත් සුළු ප්‍රතිශතයකින් තමයි එක්සත් සංගමය තුළ සිටීම සඳහා වූ මතය ජයග්‍රහණය කළේ. එය මේ සමස්ත අර්බුදයේ තවත් තීව්‍ර කරන සාධකයක් ලෙසයි මම දකින්නේ.
අපි දැන් අද ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන් මේ පැවැත්වුණු බ්‍රිතාන්‍ය මහමැතිවරණය පිළිබඳව තොරතුරු සමාලෝචනය කියදෙමින් සිටින එක කොයි ආකාරයෙන් බ්‍රෙක්සිට් එකට සහ ලෝක දේශපාලනයට බලපාවිද කියන කාරණාව පිළිබඳව තමයි මේ සමාලෝචනය කියදෙමින් සිටින්නේ. මේක මේ වෙනකොට ලෝකයේ ප්‍රමුඛතම කාරණාව බවට පත් වෙලා තියෙන නිසාත් සමස්ත ලෝකයේම අවධානය බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ප්‍රතිඵලය දෙසට යොමු වෙලා තියෙන නිසාත්. අපි දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන සිටින්නේ ප්‍රවීණ විදේශ විත්ති විශ්ලේෂක ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා. දැන් සමරනායක මහතා, අපි දන්නවා සංක්‍රමණිකයන් විදිහට විශාල වශයෙන් ශ්‍රී ලාංකිකයන් පිරිසකුත් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා ඉන්නවා. සරණාගතයන් විදිහට හෝ දේශපාලන රැකවරණය ලබන පුද්ගලයන් විදිහට යුද සමයේදී සහ ඊට පසුව බ්‍රිතාන්‍යයට ගිය දමිළ පසුබිමක් සහිත පුද්ගලයන් සහ සිංහල පසුබිමක් සහිත පුද්ගලයන්, මේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු මේ සංක්‍රමණික ප්‍රජාව කොයිතරම් මෙවර මහමැතිවරණයට බලපාලා තියෙනවද කියන කාරණාව අපිට හෙළිදරව් වුණු එක්තරා තැනක් තිබුණා. ඒ තමයි කොන්සර්වේටිව් පක්ෂයේ වර්තමාන පාලක පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය. එතනදී ශ්‍රී ලංකාවේ ටූර් ස්ටේට් කියන සොලියුෂන් එක රටවල් දෙකක් ලෙසින් සලකා මේ රටවල් වල තියෙන අර්බුදයට විසඳුම් සෙවීමට කල්පනා කරනවා කියලා බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් වෙලා තිබුණා. ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි, එතනදී ඊශ්‍රායලය පලස්තීනය ගැටලුව, මේ වගේම තුර්කිය හා සම්බන්ධව, ශ්‍රී ලංකාව හා සම්බන්ධව, සයිප්‍රසය හා සම්බන්ධව මේ වගේ තියෙන ගැටලු වලට රටවල් දෙකක් ලෙසින් සලකලා ක්‍රියා කරන්නට කැමතියි කියලා කන්සර්වේටිව් පක්ෂයේ මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා. මේක ශ්‍රී ලංකාව තුළත් විශාල වශයෙන් කලබගෑනියට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා. ඔබට මොකද හිතෙන්නේ එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට, පුරවැසිභාවය ලබාගෙන ඡන්දායිති හිමිකරගත් ශ්‍රී ලාංකිකයන්ට මේ මැතිවරණේ කොයි ආකාරයෙන් වැදගත් වේවිද? කන්සර්වේටිව් පක්ෂයේ ජයග්‍රහණයද, වර්තමාන විපක්ෂයේ ලේබර් පක්ෂයේ ජයග්‍රහණයද වැදගත් වෙන්නේ ශ්‍රී ලාංකික සිංහල පසුබිමක් තියෙන පුද්ගලයන්ට? ඔබට හැඟෙන දේ මොකක්ද?
මෙවර මහමැතිවරණයේදී කන්සර්වේටිව් පක්ෂය සහ ලේබර් පක්ෂය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තිබෙනවා යයි ඔවුන් කල්පනා කරන ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය නිසා බ්‍රිතාන්‍යයේ ස්ථිරපදිංචි සහිත ශ්‍රී ලාංකික ජනයාගේ දෙමළ සහ සිංහල කොටස් අතර ද්‍රවීකරණයක් පොලරයිසේෂන් එකක් වෙන්න පුළුවන් මම දකින ආකාරයට. මන්ද මෙවර මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයත් ලේබර් පක්ෂයත් දෙකම පිළිගන්නවා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා. ලේබර් පක්ෂයේ අර මැක්ඩොනල්ඩ් මගේ නම් මතකයේ හැටියට ඔහු ෂැඩෝ චාන්සලර්, ඔහු කියා සිටිය ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජෙනොසයිඩ් ජන සංහාරයකට මුහුණ පා සිටින බව. මේ ඉතාම හාස්‍යජනක ප්‍රකාශය. මන්ද දෙමළ ජනයා ජන සංහාරයකට මුහුණ පා සිටිනවා නම් කොළඹ නගරයේ මේ තරම් දෙමළ මිනිසුන් සංඛ්‍යාව සිටින්නේ කොහොමද? එසේනම් දෙමළ ජනයාගේ ජනසංඛ්‍යාව අඩු වෙනවා වෙනුවට වැඩි වෙමින් තිබෙන්නේ කෙසේද? කන්සර්වේටිව් පක්ෂය මුලදී කියා සිටි ස්ථාවරයේ පසුව වෙනස් කරා අර ටූ ස්ටේට් සොලියුෂන්ස් කියන කතාව. කෙසේ වුවත් මොවුන් මෙහිදී දක්වන ඒ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට පක්ෂව දක්වන අදහස් නිසා බ්‍රිතාන්‍යයේ සිටින දෙමළ ජනයා ඔවුන් වෙතට නැඹුරු වීමත් සිංහල ජනයා වෙනත් ස්ථාවරයකට පැමිණීමත් සිදුවිය හැකි කාරණයක්. ඒ නිසා සිංහල ජනයාට සමාජයට මේ පක්ෂ දෙකම ප්‍රතික්ෂේප කරන්නට වෙන්න පුළුවන්. මට ඒ ස්ථිරව නිගමනය කරන්නට බෑ. අපි ඒ ජීවත් වෙන මිනිසුන්ගේ හොඳ ගැස්ම ඍජුවම අඳුනාගන්නේ නැති නිසා ශ්‍රී ලංකාවේ සිට. නමුත් මෙතනදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ දෙක අනුගමනය කරන පිළිවෙත පිළිබඳව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුළ ශ්‍රී ලාංකික සිංහල සමාජය තුළ පැහැදීමක් ඇති විය නොහැකි. මන්ද ඒ ස්ථාවරයේ පදනම් වී තිබෙන්නේ අගතිගාමී අස්ථාවර හේතුන් නිසා. අපේ රටෙන් පිටත වෙසෙන බහුතර ශ්‍රී ලාංකිකයෝ විශේෂයෙන් සිංහල සමාජය විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය නමින් හඳුන්වන අවුලක් නිර්මාණය කළේ බ්‍රිතාන්‍යයන් බව යටත් විජිත පාලන සමයේදී.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා මෙවර විදෙස් විත්ති සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ විදෙස් විත්ති සමාලෝචක, ඒ වගේම ජනාධිපති මාධ්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතාට. බ්‍රිතාන්‍ය මහමැතිවරණේ ලෝක දේශපාලනයට කොයි ආකාරයේ බලපෑමක් ඉටු කරාවිද කියලා අපේ මේ කාලීන සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. ආයිබෝවන්.
ආයිබෝවන්. ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.